Honorable Laxman Japa Avayarthana. Order, please. Honorable Lucky Javarthana to the chair.
Garu Amatma Katagra.
Ulasanaruda Sabhapatumani. Dedas Dahatavarshe Rajay Ayave Dripat Kaname Avasthave. Api Visheshema me Parliament Tutula Vivida Adahas Ie Saha Ada Dina me Parliament Tutula Apita Hana Labuna Namut Mema Ayave Dripat Kirimedi Apitamata Saturu Venava May Ayave Dripat Kirimata Pada Kaunu Karna Pilibada Mulinma Sadahan Karnakota Ayave Sakachavara Rasyak Udalamatuma මේ ආයවැය සම්බන්ධයෙන් ආයවැය ඉදිරිපත් කරන කලින් විවිධ ශේෂ්ත්‍රයක කටයුතු කරා. මොකද මේකේ ප්‍රධාන වශයෙන්ම මේ ආයවැය සම්මුතිවාදී ආණ්ඩුවක දෙවන ආයවැයක් හැටියට තමයි ඉදිරිපත් වුනේ. මේ ආයවැය ඉදිරිපත් කිරීමේදී කරුණු තුනක් අපේ අවධානයට යොමු වුණා. එකක් මේ පක්ෂ දෙකක ආර්ථික ප්‍රතිපත්ති සහ දෙවැනි එක රටේ ආර්ථික දැනට තියෙන ආර්ථික තත්ත්වයක් තුන්වැනි එක ජනතාවට බරක් නැතුව මේ ආයවැයක් ඉදිරිපත් කරන්න මේ අවස්ථාවේදී පුළුවන් ද කියන එක. මොකද මේ රටේ ජනතාව ගිය පාර්ලිමේන්තු මැතිවරණයේදී කිසිම දේශපාලන පක්ෂයකට බලයක් දුන්නේ නැහැ. තනි ආණ්ඩුවක් හදන්න බලයක් දීලා නැහැ. ඒ තනි ආණ්ඩුවක් හදන්න බලයක් නොදීමෙන් ජනතාව ජනාධිපතිවරයෙක් පත් කරගත්තට පස්සේ ජනතාව බලාපොරොත්තු වුණා විශේෂයෙන්ම ජනතාවට සෑම පුරවැසියෙකුටම යහපත් වූ සමාජ ක්‍රමයක් මේ රටේ බිහි කරන්න පුළුවන් ආර්ථික තත්ත්වයක් මේ රටේ ඇති කරන්න පුළුවන් වෙනසක් මේ රටේ ඇති කරන්න පුළුවන්ද කියලා. ඉතින් අපි තාමත් සතුටු වෙනවා මේ අය ඉදිරිපත් කිරීමේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හැටියට අවස්ථා හයක් මේ අයවැයට කලින් කතා කළා. ඒ අවස්ථා හයේදීම විවිධ මත විවිධ අදහස් ප්‍රකාශ වෙන අපිට පොදු එකඟතාවයකට එන්න පුළුවන් වුණා අටවැනිදා හවස් වෙනකොට ඒ පොදු එකඟතාවෙන් පැවිල්ලා කරන්න පුළුවන් උපරිම දේ විශේෂයෙන්ම රටේ අනාගතය ගැන කල්පනා කළා අනිත් පැත්තෙන් පක්ෂ දෙක ආර්ථික ප්‍රතිපත්ති පිළිබඳ සමාලෝචනයක් කරලා තුන්වැනි එක මේ රටේ ජනතාවට බරක් නැතුව මේ ආර්ථික ක්‍රමයට ඉදිරිපත් කරන අයවැයක් කොහොමද ඉදිරිපත් කරන්නේ කියන කාරණාව අපිට සඵල කරගන්න පුළුවන් වුණා කියන එක මා මේ අවස්ථාවේදී ඉතාමත්ම සතුටින් කියනවා. මා මුලින්ම පැහැදිලි කරන්න කැමති ගරු සභාපතිතුමනි 2000 වර්ෂයේ ඉඳලා 2014 දක්වා ආර්ථිකයේ පැවති තත්ත්වය පොඩි විග්‍රහයක් කරා. මොකද පසුගිය වසරේ සහ මේ වසරේ අපි රජය මුහුණ දුන්නු ආර්ථික අභියෝග අත්පත් කරගත් ජයග්‍රහණය පැහැදිලි කරොත් ඉතාමත් වැදගත් කියලා මා හිතනවා. මෙම ආයවැය තුලින් අපි ඉදිරිපත් කර ඇති ඉතා වැදගත් යෝජනා කිහිපක් පිළිබඳව මම අවසානයේ සාකච්ඡා කරනවා. මුලින්ම 2006 වර්ෂයේ ඉඳලා 2014 කාලයේ දක්වා ආර්ථිකයේ මූර්ත අංශය දැස බැලුවම ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධන වේගය 5.6ක මට්ටමක පැවති බව අපි පිළිගන්නවා. එතකොට මේ කාලය තුල යුද්ධයත් එක්ක ඒකත් අවසන් වුණාට පස්සේ සැලකිවෘත ආර්ථික වර්ධනයක් ලබා ගත්තා. හැබැයි 2015 වර්ෂයේදී ආර්ථික වර්ධනයේ 4.8%කට පමණයි සීමා වුණා. මේක ලෝක ආර්ථික අර්බුදෙත් එක්ක අපි වගේ රටකට මුහුණ දෙන්න තියෙන ප්‍රශ්න ගොඩයි. මොකද මේ ලෝකේ ජනතාවට මේ 2015 වර්ෂයේ 14 වර්ෂයේ ඉඳලා 15-16 වෙනකොට විවිධ ප්‍රශ්න ලෝකෙ තුල ඇති වුණා. මිනිස්සුන්ගේ කොච්චර දැන් චීනය වගේ රටක් ගත්තාම චීනයේ ආර්ථික වර්ධනය ඉතාමත් ඉහළ මට්ටමකට බලාපොරොත්තු වුණු ආර්ථික වර්ධනයක් 11-12 අතර බලාපොරොත්තු වුණා 2009-10 වර්ෂයේ ඒගොල්ලෝ ඉලක්කේ තිබුණේ 2015 විතර වෙනකොට 12-11 ආර්ථික වර්ධනයක් ලබා ගන්න පුළුවන් කියලා. නමුත් ලෝකයේ ඇති වුණු අර්බුද තත්ත්වය උඩ ලෝකයේ තිබුණු අසාමාන්‍ය යුද තත්ත්වය සහ මැද පෙරදිග තිබුණු අර්බුද ඔක්කොමත් එක්ක තෙල් අර්බුදයත් එක්ක මේ සියලු දේවත් එක්ක චීනය වගේ රටකටත් ආර්ථික වර්ධනය ඉස්සරහට ගෙන යන්න පුළුවන්කමක් ලැබුණේ නැහැ. ඒකෙන් ලෝකයේම රටවල් වල මිනිස්සුන්ට පර්චසින් පාව කියන එක මිලදී ගැනීමේ හැකියාව ලෝකයේ ඉන්න ජනතාවට අඩු වුණා. ඒ නිසා විශාල වශයෙන් 2016 වෙනකොට අපිට මේ පස්සෙට මොන දෙන්න සිද්ධ වුණා. 2015 වර්ෂයේ 4.8% තිබුණු ආර්ථික වර්ධන වේගය 2016 පළවෙනි කාර්තු වෙනකොට 3.9% බවට පත් වෙන්න සිද්ධ වුණා. උද්‍යමනය ගැන කතා කරනකොට පහුගිය කාල පරිච්ඡේදයේ 5.5 ඉඳලා 6 දක්වා මට්ටමකට ඒක පැවතුනාම 2015 වර්ෂයේදී 3.8% අඩු කරගන්න පුළුවන්කම ලැබුණා. එතකොට ආර්ථික වර්ධනය අඩු වුණත් උද්‍යමනයත් අඩු කරගන්න පුළුවන්කම ලැබුණා. මොකද හේතුව 2016 වර්ෂයේ ගත්තම මැදි තනි අගයක අපිට පවත්වා ගන්න පුළුවන් කමක් ලැබුණා. 2016 සැප්තැම්බර් මාසයේ උද්දමනය 3.8% වැනි අඩු අගයක පවත්වා ගන්න අපිට පුළුවන් කමක් ලැබුණා. ඒකට හේතු රාශියක් තියෙනවා. මේ ආර්ථිකයේ විදේශ අංශය ගැන සලකා බැලුවොත් අපේ ආර්ථිකයේ තියෙන විදේශ අංශය පිළිබඳ අපි සලකලා බැලුවොත් 2000 ඉඳලා 2014 කාලයේදී ගෙවුම් ශේෂයේ ජංගම ගිණුමේ හිගය සාමාන්‍යයෙන් දළදේශීය නිෂ්පාදනයේ ප්‍රතිශතයක් ඇටියට ගත්තම 3.7% හිගයක් පැවතුණා. හැබැයි 2015 වර්ෂයේදී අපිට 2.4% මේක අඩු කරගන්න පුළුවන් කමක් ලැබුණා. ඒ වගේම සංචිතය 2015 වර්ෂයේදී ඇමරිකන් එක්සත් ඩොලර් වලින් ගත්තොත් USD වලින් ගත්තොත් අපිට බිලියන 7.3ක් වගේ ඉහළ මට්ටමක පැවතුණා. හැබැයි 2016 සැප්තැම්බර් මාසයේ වෙනකොට ඒක 6.5ක මේ කොච්චර අර්බුද තිබුණත් 6.5ක අපිට පවත්වාගෙන යන්න පුළුවන් කමක් ලැබුණා. ගරු සභාපතිතුමනි, රුපියලේ අගය කොහොමද අපි තියාගෙන හිටියේ? අපි අවංකව පිළිගන්න ඕන, අපි සංචිතයෙන් මුදල් දාලා තමයි රුපියල පාලනය කරන්නේ. එතකොට ඒ රුපියල පාලනය කිරීම තුළ අපනයන ආදායම අපේ අඩු වුණා. අපේ අපනයනට ලෝකයට තරම් කරන්න පුළුවන් කමක් ලැබුණේ නැහැ. අපිට බොහොම පැහැදිලි අපි රුපියල මේ ගානට තියාගත්තයි කියලා අපිට උදං ගණන්න පුළුවන්. නමුත් මේ රුපියලේ අගයත් එක්ක අපනයන කරුවන් විශාල අර්බුදයකට මුණ දුන්නා. මොකද අපි සංචිතයෙන් මුදල් දාලා රුපියල පාලනය කරන්න පටන් ගත්තට අපනයන ආදායමට ඒක විශාල ලෙස බලපෑවා. 2014 වර්ෂයේදී ඩොලරේ අගය රුපියල් 131.5ක් වුණා. රුපියල මේ වෙනස අපි සංචිතයකට මුදල් දාලා පසුගිය වසර ගණනාවක් අපගේ අපනයන තරංකාරීත්වයක් අපිට වුණේ නැහැ. ඒ හේතුවෙන් දිගින් දිගටම අපේ අපනයන හා ආනයන අතර පරතරය ඉහළ ගියා. 2015 වර්ෂයේදී ශ්‍රී ලංකා මහ බැංකුව විසින් විනිමය අනුපාත කළමනාකරණ කිරීමට නම්‍යශීලී ප්‍රතිපත්තියක් අනුගමනය කරන්න සිද්ධ වුණේ මේ කාරණය නිසා. ඒ නිසා අපි ව්‍යවස්ථාපිත සංචිත අවශ්‍යතාවය හා ප්‍රතිපත්ති පොලි අනුපාතය ඉහළ නැංවීම තුළින් උද්දමනය පාලනය කරන්න අපිට පුළුවන්කමක් ලැබුණා. 2015 වර්ෂයේ ජනවාරි මාසේ ඉන්ධන මිල ගණන් අඩු කරා. ඒකෙන් තමයි මේ උද්දමනය අපිට අඩු කරගන්න පුළුවන්කම ලැබුණේ. මොකද දැන් මීට කලින් රාජිත් සේනාරත්න ඇමතුමා මේ පාර්ලිමේන්තුවේදී කියෙව්වා ඒ වර්ෂයත් මේ වර්ෂයත් අතර බඩු මිල. ඒක ඉතාමත් පැහැදිලි. මේ බඩු මිල අඩුවීමට හේතුව මේ රටේ කොච්චර අර්බුද තිබුණත් එතුමා කියවපු ලයිස්තුව නිවැරදි. ඒ ලයිස්තුව තුළ මේ බඩු මේ ගානට පවත්ව ගන්න පුළුවන්කම ලැබුණේ අපි මෙන්න මේ තීන්දුව පහුගිය කාලේ ගත්ත නිසා. 2015 පෙබරවාරි මාසේ අත්‍යවශ්‍ය භණ්ඩවල ගණනාවක උපරිම සිල්ලර මිලක් ආණ්ඩුව නියම කරා. ඒ සිල්ලර නිසා අර වැඩිවීමට යන්න පුළුවන්කමක් ලැබුණේ නැහැ. ඒ නිසා අපිට මේක පාලනය කරගන්න පුළුවන්කමක් ලැබුණා. ඒ නිසා ජනතාවගේ ජීවන තත්ත්වය පහළ එලන්න අනුගමනය කර ක්‍රියාමාර්ග කීපයක් ඒ කාලේ ඇතුළත තිබුණා. මම රාජ්‍ය මූල්‍ය තත්ත්වය පිළිබඳ පැහැදිලි කිරීමක් කරන්නම්. රාජ්‍ය මූල්‍ය අංශය පිළිබඳ අපි කතා කරනවා නම් පසුගිය කාලේ රජයේ ආදායම හා දළදේශීය නිෂ්පාදනයේ ප්‍රතිශතයක් වශයෙන් රජයේ ආදායම දිගින් දිගටම අඩු වුණා. 1990 ගණන් වල දළදේශීය නිෂ්පාදනයේ ප්‍රතිශතයක් හැටියට ගත්තොත් 20%ක් තිබුණා. එතකොට අපි දැන් මේ කතා කරනවා හැම ආණ්ඩු කරානේ මේ ආණ්ඩු කරපු 1994 ඉඳලා අද 2016 නොවැම්බර් මාසේ මේ වෙනකොට රාජ්‍ය ආදායම වැඩි වුණේ මොන විදියටද? 20% තිබුණු රාජ්‍ය ආදායම 2014 අන්තිම 2015 වෙනකන් රාජ්‍ය ආදායම අඩු වුණා. ඉතින් අපි කොච්චර කතා කරත් වැඩක් නැහැනේ. අපිට රාජ්‍ය ආදායම වැඩි කරගන්න බැරි වුණා නම් රාජ්‍ය ආදායම අඩු වෙලා වියදම වැඩි වුණා නම් අපේ කළමනාකාරීත්වයේ ආර්ථික தත්ත්වයේ පිළිබඳ වෙන විග්‍රහයක් අවශ්‍ය වෙන්නේ නැහැ. කවුරු ආණ්ඩු කරත් රාජ්‍ය ආදායමට වැඩි කරගන්නේ නැතුව රාජ්‍ය වියදමත් වැඩි වෙලා ආදායමත් අඩු වෙනවා නම් රටක් ගෙන යන්නේ කොහොමද? ඒ අර්බුදයට තමයි අපි පහුගිය කාල පරිච්ඡේදයේ මේ කාලයට මුහුණ දීලා තියෙන්නේ. 2000 ඉඳලා 2014 වෙනකොට දළ දේශීය නිෂ්පාදනයේ ප්‍රතිශතයක් ලෙස ගත්තම 15% දක්වා රාජ්‍ය ආදායම අඩු වුණා. 2014 දළ දේශීය නිෂ්පාදනයේ ප්‍රතිශතයක් ලෙස අන්තිම අඩු ගානට අපි වැටුණා 11.4%. යන්තම් මේ කාලේ මේ පහුගිය මාස කීපය ඇතුළත අපිට 13% දක්වා වැඩි කර ගැනීමට පුළුවන්කමක් ලැබුණා. ගරු සභාපතිතුමනි, 2015 වර්ෂයේදී දළ දේශීය නිෂ්පාදනයේ ප්‍රතිශතයක් වශයෙන් 8.5% වෙච්ච රජයේ ආදායම 2016 වර්ෂයේදී පළවෙනි මාස 9 9.6 දක්වා වැඩි වුණා. මං කිය මුල් කාර්තුව ගැන මම කතා කරේ. මුල් කාර්තුවට සාපේක්ෂව 9.6% දක්වා වැඩි වුණා. රජයේ වියදම ගත්තම 2010 වර්ෂයේදී දළ දේශීය නිෂ්පාදනයේ ප්‍රතිශතයක් වශයෙන් ගත්තොත් වියදම අපිට 26.7% වුණා. 2014 වර්ෂයේදී 17.2% දක්වා අඩු වුණා. රජයේ වියදම් ගත්තම 2010 වසරේදී 26.7 2014 වෙනකොට 17.2% දක්වා අඩු කළ තියෙනවා. එහෙනම් රජයේ වියදම් අඩු කරගන්න පුළුවන් කමක් ලැබුණා. කොහොම වුණත් රාජ්‍ය සේවකයන්ගේ වැටු ඉතාමත්ම ඉහළ මට්ටමකට රැග්ගුවා. එක සැරේට රුපියල් 10,000ක වැටුප් පැඩවීමක් කරා. 2015 වර්ෂයේදී රජයේ වියදම දළ දේශීය නිෂ්පාදනයේ ප්‍රතිශතයක් වශයෙන් 20.5% දක්වා වැඩි වුණා. 2016 වර්ෂයේදී පළමු මාස 9 තුළදී රජයේ වියදම 2015 වර්ෂයේදී එම කාල පරිච්ඡේදයට වඩා අඩු වුණා. එමනම් අපිට රජයේ වියදම අඩු කරගන්න පුළුවන් වෙලා තියෙනවා. ආදායමත් පොඩ්ඩක් වැඩි කරගන්න පුළුවන් වෙලා තියෙනවා. අයවැය හිගේ ගත්තම 2000 වර්ෂයේදී 9.5% 2009 9.9% 2015 7.4% ආපහු වැඩි වුණා. දැන් මේ අවුරුද්දේ 2016 අයවැය හිගේ දළ දේශීය නිෂ්පාදනයේ ප්‍රතිශතයක් වශයෙන් 4.1 දක්වා අඩු කරගන්න අපිට පුළුවන්කම ලැබුණා. ගරු සභාපතිතුමනි, පසුගිය මධ්‍යම කාලයේදී මධ්‍යම රජයේ ණය පසුගිය කාලයේ අඩු කර ගැනීමට අපිට පුළුවන්කමක් ලැබුණා. විශේෂයෙන්ම 2000 දළ දේශීය නිෂ්පාදනයේ ප්‍රතිශතයක් වශයෙන් 96.6% තිබුණා. 2015 76% වුණා. අපගේ අනිත් රටවල් එක්ක කල්පනා කරාම, අපේ අසල්වැසි රටවල් එක්ක කල්පනා කරාම මේක වැඩි. ඒක තමයි ප්‍රශ්නේ. මේකට තියෙන ගෙවන්න තියෙන පොලියයි වාරිකයයි ගත්තම අපේ ආදායමට වඩා වැඩි. එහෙමනම් මේක කවුරු ආණ්ඩු කරත් මේක ගැන කල්පනා නොකර අපිට වැඩ කරනවා නම් අපිට ගැලරියට කතා කරන්න පුළුවන්. හැබැයි යථාර්ථයට කොයම් හොත හෝ මූණ දෙන්න අපිට සිද්ධ වෙනවා. ඒ නිසා ගරු සභාපතිතුමනි, මේ தත්ත්වය පිළිබඳ අද මේ මූල්‍යංශයේ කල්පනා කරනකොට මේ தත්ත්වය පිළිබඳ දැඩි අවධානයකට යොමු කරන්න ඕන. ඒ නිසා මූල්‍යංශයේ දැඩි ප්‍රතිසංස්කරණයකට ලක් කරන්න වෙනවා. එහෙම නැත්නම් මේකට අපිට මූණ දෙන්න පුළුවන් කමක් නැහැ. රාජ්‍ය මූල්‍යංශයේ වර්තමානයේ මූණ දෙන්න තියෙන ප්‍රධානතම ප්‍රශ්නය ආදායම දිගින් දිගට අඩුවීම. මේ தත්ත්වය කොච්චර බැරෑඳුන්ද කිව්වොත් 2015 වර්ෂයේදී ගරු සභාපතිතුමනි, රජයේ ආදායම රුපියල් බිලියන 1455යි. වියදම කීයද? අපිට ණය ආපසු ගෙවන්නයි පොලියයි බිලියන 1880ක් යනවා. එතකොට අපේ ආදායම 1455යි රුපියල් බිලියන, අපේ වියදම රුපියල් බිලියන 1880යි. එතකොට මේ தත්ත්වයට මුහුණ දෙන්න කොට අපි සහන දෙන්නත් ඕන මහජනතාවට, දුප්පත් මිනිසුන්ට බරක් දෙන්නත් බෑ. හැබැයි මූල්‍ය කළමනාකාරීත්වයක් ඇති කරන්නත් ඕන, වියදම් අඩු කරන්නත් ඕන. ඒ වගේම අපි අනිත් පහසුකම් ටිකක් ඇති කරගෙන වැඩි කරගෙන අපිට ඉදිරියට යන්නත් අවස්ථාවක් සරස ගන්න ඕන. මෙන්න මේ පසුබිම තුළ තමයි මේ අයවැය ඉදිරිපත් කරන්න සිද්ධ වුණේ. මේ අනුව රජයේ ආදායම එකතු කරගන්න දැන් අපි කොච්චර අඩු මට්ටමකට තියෙනවද කිව්වොත්, 2016 වර්ෂයේදී රුපියල් බිලියන 1576ක් පමණ අපි ගණන් හැදුවා. හැබැයි කලින් වසර වගේම රජයේ ණය ආපසු ගෙවීම, පොලී ගෙවීම, රජයේ සේවකයන්ගේ වැටුප් ගෙවීම නිසා ප්‍රමාණවත් ලෙස මේක වැඩි කරගන්න පුළුවන්කමක් ලැබුණේ නැහැ. රජයේ ආදායම පහළ වැටීම මේ බරපතල අභියෝගයට පිළිතුරු දෙන්න අපි පසුගිය කාලයේ ක්‍රම කීපයක් අනුගමනය කළා. ඒ අනුව බදු පරිපාලනය වැඩි දියුණු කරන්න, රජයේ ආදායම ඉහළ නැංවීම වෙනු සඳහා ආදායම් රැස් කරන ආයතනවල කටයුතු පරිගණක කළා වෙනස් කරගන්න අපි ක්‍රියාවලියක් යෙදුණා. දළදේශීය විශේෂයෙන්ම දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ආදායම් පරිපාලන කළමනාකාර තොරතුරු පද්ධතිය රැමෙස් එකේ මෙහෙයුම් කටයුතු 2016 වර්ෂයේදී අපි ආරම්භ කරා. ඒ වගේම බදු ගෙවන්නන්ට අන්තර්ජාලය මාර්ගගත ක්‍රමය ඔස්සේ ලියාපදිංචි වීමේ ආදායම් වාර්තා කිරීම බදු ගෙවීමට හැකි බදුකරුවන්ට කියන පහසුකම් මෙන්න මේ ක්‍රමයට ඇතුළු කරන්න අපි කටයුතු කරා. ඒ වගේම රේගුවේ තනි ප්‍රවේශ ක්‍රමය, ඒ කියන්නේ සිංගල් වින්ඩෝ සිස්ටම් කියන එක අපි ස්ථාපිත කිරීමට කටයුතු කරා. මේ තුලින් ආනයන හා අපනයන කරුවන්ගේ ඇතුළු විදේශීය වෙළඳාම සම්බන්ධයෙන් අපිට පහසුවෙන් කටයුතු කරන්න අපිට හැකි වෙලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි, මුදල් අමාත්‍යාංශය තුල ස්ථාපිත කර ඇති භාණ්ඩාගාර කළමනාකාර තොරතුරු පද්ධතිය මගින් මුදල් අමාත්‍යාංශයේ ප්‍රධාන දෙපාර්තමේන්තුව ස්වයංක්‍රීය කිරීමේ අපගේ අපේක්ෂාව තමයි ඊළඟ මේක ස්වයංක්‍රීය කරලා මේක ක්‍රමවත් ලෙස කොහොමද ඉස්සරහට ගෙනියන්න කියන්නේ. එතකොට මේ රජයේ ආදායම හිඳනම් ගත්තා වගේම රජයේ වියදම තාර්කිකව අපි වියදම කළමනාකරණය කළා, අපි වියදම් සමාලෝචනය කරලා මේ මුදල් අමාත්‍යාංශයේ අයවැය ක්‍රියාත්මක කිරීම සහ අධීක්ෂණය කිරීමේ ඒකකයක් අපි ස්ථාපිත කරලා තියෙනවා. මේ වන විට 2020 වන විට රජයේ ආදායම අපි වැඩි කරගෙන වියදම අඩු කර ගැනීම තුළින් අයවැය හිගය 3.5 දක්වා අඩු කරන්න ඉලක්කයක් තියෙනවා. මොකද ඒ ගානට අපිට යන්න පුළුවන්කමක් නැත්තම් මේ අපි ඉදිරියේදී බලාපොරොත්තු වෙන ඉලක්ක වලට අපිට යන්න පුළුවන්කමක් නැහැ. ඒ අනුව ගරු සභාපතිතුමනි, රාජ්‍ය මූල්‍ය ඒකාග්‍රතාවය ෆිසිකල් කන්සල්ටේෂන් කියන එක වැඩිදුර කිරීමට අපි බලාපොරොත්තු වෙන ඉදිරි කාලය ඇතුළත රටේ සාර්ව ආර්ථික පරිසරය තවදුරටත් වැඩිදුර කිරීමට අපි අවශ්‍ය කටයුතු කරන ඉදිරි කාලය ඇතුළත. මම ඔබතුමාට සඳහන් කරන්න මේ විශේෂ අයවැය යෝජනා. දැන් මේක පිළිබඳ අවධානය යොමු කරන්න ඕන, අපිට විවේචන තියෙන්න පුළුවන්. මේ කාලය ඇතුළත මේ විශේෂ අයවැය යෝජනා වලින් යම් කිසි ප්‍රතිලාභයක් මේ රට ස්ථාපිත කළ තියෙනවා. ඒක දීර්ඝකාලීන ආයෝජනයක්. සමහර යෝජනා මේක තියෙනවා, දීර්ඝකාලීන ආයෝජනයක් සඳහා මේක අපි යන්නේ. එතකොට අපි මිනිස්සුන්ට සහන දෙන වගේම විශේෂයෙන් ජනාධිපතිතුමා මේ අයවැයට ඇතුල් කරන්නේ කිව්වා එතුමාගේ තේමාවක්. මොකද එතුමා කියන්නේ 2014 වර්ෂය දුප්පත්කම තුරන් කිරීමේ වර්ෂය හැටියට නම් කරලා, එක පැත්තකින් මේ දුප්පත්කම තුරන් කිරීමේ වැඩපිළිවෙලට දුප්පත් මිනිසුන්ට ආදායම් ලැබීමේ වැඩපිළිවෙලකට මේක ගේන්න කියලා අපි ඒක ඇතුල් කරලා තියෙනවා. මේ වතාවේ ඇතුල් කරන ගමන් අර මම කියපු දීර්ඝ ආයෝජනයක් අපි කොහොමද කරන්නේ, දරුවන්ට අනාගතයට ඒ ආයෝජනය අපි කරන්නේ කොහොමද? එතකොට ඒ ආයෝජනය කරන ආකාරයේ යෝජනා කීපයක් මේකේ තියෙනවා ගරු සභාපතිතුමනි. 2017 අයවැයදී අපි ලබා ගන්න ආර්ථික ජයග්‍රහණය සමගම 2020දී දිලිඳුගම පිටදැකීමේ වැඩසටහන 20 වෙනකන් අපි ගෙනහිල්ලා කොහොමද මේ දුර තවදුරටත් මේ දිලිඳුකමට අපි හැමදාම මේ සහනාධාර ක්‍රමය වෙනුවට ආදායම් ලබන ක්‍රමයක් ඉදිරි කාලයේදී ඇති කරන්නේ, ආර්ථික වර්ධන වේගයේ 7% දක්වා ඒ කාලය තුල අපි කොහොමද ගෙනියන්නේ? එතකොට අපි රැකියා වෙළඳපොළ අවස්ථා වැඩි ප්‍රමාණයක් ඇති කරෙමු. මේ අයවැයෙන් අපි යෝජනා කරලා තියෙනවා. මේකට උපාය මාර්ග ක්‍රමවේදයන් කීපයක් අපි හඳුන්වලා දීලා තියෙනවා. දැන් මේ වන විට තියෙන සුභසාධන ප්‍රතිලාභ මණ්ඩලයක් ඇතිකරන කටයුතු කරනවා. ඒ වගේම අපි අනාගත ගෝලීය සමබලකායට අවශ්‍ය වන වෘත්තීය වේදීන් සකස් කරන්න, දැනුමෙන් හැකියාවෙන් පිරිච්ච පිරිසක් මේ රටේ බිහි කරන්න, කොහොමද මේ ශ්‍රී ලංකාව තුළින් ලෝකෙට එක් කිරීමට යන්නේ කියන එක මේ අයවැය යෝජනා තුල පුළුල්ල බැලුවොත් පේනවා. එතකොට අපි පහුගිය දවස්වල කැබිනට් තීන්දුවක් ගත්තා. දැන් අපේ තියෙන අධ්‍යාපන ක්‍රමය අනුව අපි සාමාන්‍ය පෙළ උසස් පෙළ තමයි බලාපොරොත්තු වෙන්නේ. සාමාන්‍ය පෙළ සමත් කෙනා උසස් පෙළට යනවා. මේ දෙකම රජයේ රැකියාවලට යන්න බලාපොරොත්තු වෙනවා. පෞද්ගලික අංශයට මේක කිසිම වැදගත්කමක් නැහැ. ඒ නිසා ගරු සභාපතිතුමනි පසුගියදා කැබිනට් තීන්දුවක් ගත්තා NVQ 3 සාමාන්‍ය පෙළ වලට සමාන කරන්න. NVQ 4 උසස් පෙළට සමාන කරන්න. එතකොට මේ කුසලතාවයන් තියෙන දරුවන්ට ඒ දරුවන්ට සාමාන්‍ය පෙළ සමත් වෙන්න බැරි වුණොත් ඒ දරුවන්ට NVQ 3ට පෙනී සිටලා තමන්ගේ රැකියා අවස්ථා ලබා ගන්න පුළුවන්. සාමාන්‍ය පෙළෙන් යන්තම් ඇතුල් වෙලා උසස් පෙළ සමත් වෙන්න බැරි වුණොත් විශ්වවිද්‍යාල යන්න බැරි අයට එවැනි බලාපොරොත්තුවකට යන්න සාමාන්‍ය පෙළයි උසස් පෙළයි අතර තියෙන අයට උසස් පෙළ සමත් හැටියට සලකලා NVQ 4 අපිට අනුලල දෙන්න පුළුවන්කම ලැබුණා. එතකොට දැන් මම කලකට වෙනවා. මේ සභාවේදී සමහර අය කතා කරා. ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරයෙක් මං දැක්ක කතා කරනවා. දැන් මේ පාසල් වල වැසිකිලි නැති එක ගැන මම හිතන්නේ කරුණාකර ගිහිලා අවධානය යොමු කරන්න. මේ පහුගිය මාස කීපය ඇතුළත දැන් උදාහරණයක් හැටියට ගත්තොත් මාතර දිස්ත්‍රික්කයේ අධ්‍යාපනයේ ලක්ෂ 17000ක් වැය කළා තියෙනවා. 17000. කවදාවත් ගොඩනැගිල්ලක් නොලබන ස්කෝලට ගොඩනැගිල්ල ලැබිලා තියෙනවා. වැසිකිලි කැසිකිලි පහසුකම් සම්පූර්ණයෙන්ම හැම විද්‍යාලයකට වගේම ඒක සම්පූර්ණ කරන්න මුදල් දීලා තියෙනවා. මම හිතන්නේ මේ මන්ත්‍රීවරු ඔක්කොම දන්නවා. කවදාවත් ගොඩනැගිලි නොලබුණු පාසල් වලට දැන් ගොඩනැගිලි හැදීගෙන යනවා. තාක්ෂණ විද්‍යාගාර නැති වෙලාවට පහුගිය කාලේ දුන්නා. ඒවා නැති වෙලාවට ඇතුළු වෙගෙන යනවා. මේ විශාල පරිවර්තනයක් අධ්‍යාපන ශාස්ත්‍රය තුළ කෙරලා යනවා. ඉතින් ඒ වගේම දැන් සමහර මෙතෙන්දි ප්‍රශ්න කීපයක් මතු වුණා. සමහර පාසල් වල එක වසරට ළමයි 20යි ඉන්නේ කියලා. ඇත්ත. මොකද හේතුව? දැන් ඔබතුමා දන්නව සභාපතිතුමනි. අවට පාසල් ජනප්‍රිය පාසල් බවට පත් වෙනකොට සමහර පාසල් වහන තත්ත්වයට පත් වෙලා තියෙනවා. දැන් ඒකට තමයි මේ අර හැම පාසලකටම මේ පහසුකම් දෙන්න කටයුතු කරන්නේ. මේකෙදි කරු සභාපතිතුමනි දිවයිනේ පාසල් 1000ක් තරට තෝරගෙන ජලය විදුලිය සනීප ආරක්ෂක පහසුකම් ලබා දීමට කටයුතු කරන්න මේ ආයවැයන් තියෙනවා. අපේ දුවදරුවන්ට උසස් අධ්‍යාපනයේ පන්ති කාමර කාමරවලට ස්මාර්ට් ක්ලාස් රූම් කියන එක ඇති කිරීමට රුපියල් මිලියන 6500ක් ලක්ෂ 65000 පොඩි ගාණක් නෙමෙයි ලක්ෂ 65000ක් මේකේ වැය කරනවා. ඊළඟට පරිගණක දිනයකට රුපියල් මිලියන 5000 ලක්ෂ 50000 පොඩි ගාණක් නෙමෙයි. මේක සැහැල්ලුවෙන් කතා කරන්න පුළුවන්. මේක දෙන ආයෝජනය අතිවිශාල ආයෝජනයක්. මේ දරුවන්ට ඉතාමත් ප්‍රයෝජනවත්. දැන් ඒකේ තියෙන අන්තර්ජාලයට මිල වැඩිවීම ගැන කතා කරනවා. අන්තර්ජාලයේ මිල වැඩිවීම ගෙවා ගන්න පුළුවන්. හැබැයි ලැප්ටොප් එකක් ගන්න බෑ. ටැබ් එකක් ගන්න බෑ. නමුත් මේ දෙන පහසුකම ගුරුවරුන්ට දෙනවා. දරුවන්ට දෙනවා. මේක තමයි ආයෝජනය. මේ ආයෝජනය තුල එක පැත්තකින් NVQ එකට පුරුදු කරන ඒ සාධකයට අනිත් පැත්තෙන් මේ දරුවන්ට ඒ තාක්ෂණය ගන්න මේ පහසුකම් සපේන මේක තමයි අවශ්‍යතාවය. ආණ්ඩුවකින් කරන්න ඕන අවශ්‍යතාවය. ඒකට අත්විවරම් මේක දාලා තියෙනවා. එතකොට විශ්වවිද්‍යාලයට යන ප්‍රමාණය ඔබතුමා අහගෙන හිටියා. මේ ආයවැය තියෙනවා 50000 දක්වා වැඩි කරනවා. දැනට 50000 දක්වා වැඩි කරන්න වෛද්‍ය පීඨේ වැඩි කරන්න වෛද්‍ය පීඨේට ගොඩනැගිලි ලබා දීම මේ අවුරුද්දේම මුදල් වෙන් කරනවා. ඉතින් මේ විශාල පරිවර්තනයක් මේ ආයවැය තුළ මේ කාලය ඇතුළත අපිට ඇති කරන්න පුළුවන්කම ලැබුණා. රජයේ විශ්වවිද්‍යාලයට ඇතුල් නොවන 15000 රාජ්‍ය නොවන විශ්වවිද්‍යාල වලින් උපාධිය හැදාරීමට ණය මුදලක් ලබා දෙනවා. ඒ වගේම තෘතීයක අධ්‍යාපන ඉහළ නැංවීම සඳහා අපි යෝජනා ගාණක් ඉදිරිපත් කළා තියෙනවා ගරු සභාපතිතුමනි. ආර්ථික හැසිරීමේ රජයේ සියලුම අංශ රටක ආර්ථික හැසිරීමේදී රජයේ සියලුම අංශ හැසිරිය යුතුයි කියන මතය අපි ඉන්නවා. එහෙම නැතුව බෑ. රජයේ සියලුම අංශ මේකට දායක විය යුතුයි. ඒ නිසා රාජ්‍ය අංශයේ මෙන්ම පෞද්ගලික අංශයත් මේ දුර්වල රජයේ ආයතන වලට සම්බන්ධ කරනවා. ඒකට සමහර අය විරුද්ධ වෙන්න පුළුවන්. නමුත් ලෝකයේ අද තියෙනවා PPP ක්‍රමය. පබ්ලික් ප්‍රයිවට් පාර්ට්නර්ෂිප් කියන එක. ඒකට නොගිහලා කොහොමද? අපිට තනියෙන් කරන්න බෑ. ඒකට පෞද්ගලික අංශයේ සහයෝගය අවශ්‍යයි. ඒ වගේම රජයක් වශයෙන් අපි ප්‍රමුඛතා පදනම් මත දරුවන්ගේ අධ්‍යාපනයේ කුසලතා මානව ප්‍රාග්ධනය ඉහළ දැංගීමට ඉහළ ආර්ථික වර්ධන මාවතකට මේක ඉතාමත්ම සුදුසුයි කියන මතේ අපි ඉඳපු නිසා තමයි මේ තීන්දුව අපිට ගන්න පුළුවන්කම ලැබුණේ. ඒ වගේම මේ අයවැයේ අපේ අපනයන ආදායම ඉහළ නංවන්න යෝජනා ගණනාවක් අපි ඉදිරිපත් කරා. එක්සිම් බැංකුවක් ආරම්භ කරනවා කියලා අපි කිව්වා. ඒ වගේම 2017 වර්ෂයේදී රුපියල් මිලියන 10,000ක් මේ සඳහා වෙන් කරා. මොකටද මේ එක්සිම් බැංකුවක් ඕනම කෙනෙකුට මුදල් ගේන්න පුළුවන් විදියට. එතකොට ඒකට වෙනම නීති පද්ධතියක් සකස් කරමු රටේ නීතියට පරිබාහිරව. එතකොට ඕනම කෙනෙකුට තමන්ගේ මුදල් මේ බැංකුව හරහා ගේන්න පුළුවන්. ඉතින් එවැනි දේවල් හොංකොං වල එක තියෙනවා. ඉතින් අපි මේවට පරිවර්තනය වෙන්නේ නැත්තම් අපිට මේ ඉස්සරහට යන්න පුළුවන් කමක් නැහැ. ඒ වගේම සියලුම නිෂ්පාදන සේවා ප්‍රවර්ධනය කිරීමට කොළඹ ෆෙයා කොළඹ ප්‍රදර්ශනය වාර්ෂික ප්‍රදර්ශනයක් සංවිධානය කිරීමට අපි කටයුතු කරනවා. ඒ වගේම අපනයන ගරුවන්ට බදු විරාම ලබා දීම අපනයන කරුවන් ධෛර්යයත් වීමට අපි කටයුතු කරනවා. රජයක් වශයෙන් අපි තේරුම් ගන්න තිබෙනවා කුඩා වෙළඳපොළක් සහ ශ්‍රී ලංකාවේ අපනයන ශක්තිය අපි ශක්තිමත් කර ගත්තේ නැත්නම් මේ කුඩා රටේ අපිට ආර්ථික විෂමතාවයකට විෂමතාවය වැඩි වෙනව විසක් අඩු වෙන්නේ නැහැ. ඒ නිසා ආර්ථික විෂමතාවය අපි අඩු කරගන්න මේකට අපිට මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙනවා. අපනයනේ ශක්තිමත් කිරීමේ දේශීය නිපුණකරුවන් අපි විදේශ වෙළඳපොළ සඳහා ගිවිසුම් ගතව ප්‍රවිෂ්ඨ වීමේ ක්‍රමයක් අපි ආරම්භ කරන්න මේ අයවැයෙන් යෝජනා කරලා තියෙනවා. සර්ව ආර්ථික අසමනතාවලට පිළියම් යොදන ග්‍රාමීය සංවර්ධනය, කෘෂිකාර්මික සංවර්ධනය, පළදා විහිළු නැම්වීම, මානව සංවර්ධනය, මූල්‍යංශයේ ශක්තිමත් කිරීම, පෞද්ගලික අංශයේ දිරිමත් කිරීම, සේවා නිවෘත්ති අවස්ථා ජනනය කිරීම, ජනතාවගේ ආදායම් තත්ත්වය ඉහළ නැන්වීම තුළින් ජීවන තත්ත්වය වෙනස් කරන්න අපි යෝජනා කළා තියෙනවා. ඒ නිසා තමයි අර එක යෝජනාවක් ආවේ ගිරිගවයන් 15,000ක් ආනයනය කරලා ගොවියන්ට බෙදලා දෙනකොට සමුදිලාභී දෙන්නෙකුට ඒ රැකියාව ලබා දිය යුතුයි කියලා. මොකද මේක දැන් අපි මේ ගේන්නේ පකිස්තාන් ගවයන් ගේන්න බලාපොරොත්තු වෙන්නේ. මොකද අපි නිව්සීලන්ඩ් වලින් මේ ගේනකොට මේ කාලගුණයට වරුත් දෙන්නේ නැහැ. එතකොට මේ ඒකට අවශ්‍ය වෙන ක්‍රමවේදයන් අපි සකස් කරගන්න ඕන. මොකද අපේ මේ ආර්ථිකයට කෘෂි ආර්ථිකයට සාම්ප්‍රදායික දේවලින් බැහැර වෙලා අපිට යන්න සිද්ධ වෙලා තියෙනවා. ඒ ආර්ථිකය ශක්තිමත් කරන්න බෑ. සාම්ප්‍රදායික දේවලට අගමැතිමයි කතාවෙත් කිව්වේ නිවැරදි. අද තේවලට රබර් වලට අපිට තියෙන ප්‍රශ්න මේවා ලෝකයේ අද අපිට මුණ දෙන්න තියෙන ප්‍රශ්න. අනුම්මත අපි යපෙන්නේ. හැබැයි අපිට ඒ යපෙන එක දිගටම කරන්න පුළුවන් කමක් නැහැ. අපි ඒකට විකල්ප හොයා ගන්න ඕන. විකල්ප
නැතුව විනාඩි දෙකක් තිබෙනවා.
අපි ඒ නිසා ගරු සභාපතිතුමනි මේක තමයි අපිට අවශ්‍ය. මේ දේශාන්තය අපි වෙනස් කරන්නේ නැත්තම් මේ දිසානතිය පෙන්නුම් කරන ප්‍රධාන ලියවිල්ල අයවැය. මේ අයවැය තුළින් අපි කරුණු දෙක තුනක් සම්පූර්ණ කළා තියෙනවා. එකක් එළියට ගිහිල්ලා මේවා විවේචනය කරන්න පුළුවන්. මොකද මට පේන එක දෙයක් තමයි මේ අයවැය ප්‍රතික්ෂේප කරන්න බැරි තත්යකට පත්වලා තියෙනවා. විවේචනය කරන්න පුළුවන්. නමුත් ප්‍රතික්ෂේප කරන්න බෑ. මොකද මේකේ තියෙන හොඳ කාරණා එළියට ගෙන්නේ නැහැ. දැන් සමහරලාට ළමයි 3 දෙනෙක් ඉන්න ගෙදරක 106ක රක්ෂණයක් ළමයින්ට දෙනවා. ඇයි මේක මාකට් කරන්නේ නැත්තේ? මේක පොඩි වැඩක් නෙමෙයි. අද ඉන්න 48 ලක්ෂයක් දරුවන්ට මේ රක්ෂණය ලැබෙනවා නම් ඒ දරුවන්ගේ කාරණා කීපයක් ඉෂ්ට වෙනවා. එකක් බිය. ප්‍රධාන වශයෙන් ඒ දෙමාපියන් තියෙන බියක් ඇති වෙනවා. තමන්ගේ දරුවන්ට රෝගයක් ඇදෙනවා. ඒ වගේ මානසික වශයෙන් වෙනස් වීමක් සිද්ධ වෙනවා. ඒ දරුවන්ට පිළිගැනීමක් දීලා තියෙනවා. මේවා තමයි මේ අපි කල්පනා කර යුතු කාරණා. ඒ නිසා අපි මේ වෙන දිසා වෙනකට වඩා මේ දිසානති අපි වෙනස් කරලා තියෙනවා. අපි 2020 වෙනකන් යන ගමනේදී මේක වෙනස් අපි කරන්න ඕන. මේ වෙනස් වීම තුළ අපි මේ ආයෝජන ඇති කරන්න ඕන. එතකොට වෙනත් රටවල් නැති ශ්‍රී ලංකාවේ දැන් හැමතිස්සෙම විරුද්ධ පක්ෂයක් විවේචනය කරකින්ද දැන් ආණ්ඩුවක් තුල විශේෂයෙන් මේ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකේ යෝජනා එකට ඇවිල්ලා එකට කතා කරලා 95% විතර පොදු එකඟතාවයකට එන්න පුළුවන් යෝජනා අතුල් කරන්න අපිට පුළුවන්කමක් ලැබිලා තියෙනවා. ඒක තමයි මේ රටේ මිනිස්සු බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා තමයි ගිය පාර්ලිමේන්තු මැතිවරණයේදී එක දේශපාලන පක්ෂයකට බලය නොදුන්නේ. බලය නොදුන්නේ මේ පණිවිඩය ජනතාව දුන්නේ. අවුරුදු 34ක් 34ක් ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක මේ රටේ ආණ්ඩු කරලා තියෙනවා. කවුද මේකට වග කියන්නේ ඕනේ එතකොට? මේ රටේ රාජ්‍ය ආදායම 120 ඉඳලා 13ට අඩු වුණා නම් අපි කයිය ගහලා වැඩක් නැහැ. අපි ආණ්ඩු කරයි කියලා. අපි අවුරුදු 34ක් UNP එක අවුරුදු 34යි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පොදු සන්ධානයේ අවුරුදු 34ක් ආණ්ඩු කරලා තියෙනවා. හැබැයි අද අපි කාටද ඇඟිලි දික් කරගන්නේ? JVP එකත් ඒ ආණ්ඩු වලට එක්කහුවලා තියෙනවා. අවුරුදු ගණන්. ඔය දිසානතිය වෙනස් කළා නැහැ. ඒ නිසා අපි බලමු මේකේ මේ කාලය ඇතුළත මේ පොදු එකඟතාවය තුළ අපිට කටයුතු කරන්න පුළුවන්ද කියලා. ඉතින් ඒ නිසා ගරු සභාපතිතුමනි අපි මේ සැබෑ ආර්ථික තත්ත්වයේ තේරුම් අරගෙන මේ අයවැයේදී අපි විවේචන ඉදිරිපත් කරන්න ඕන. අපිට මේ ආර්ථිකය කොච්චර ආයෝජනය කරත් යටිතල පහසුකම් වලට, කොච්චර ආයෝජනය කරත් වෙන යම් දේවල් වලට රාජ්‍ය ආදායමේ කියන එක ගන්න බැරි නම් අපි ආයෝජනය කරන ඒවට අපි ණය ගෙවගෙන ඉන්නවා. අපි ආදායම් ගන්න ක්‍රමයක් එන්න ඕන. ආදායම් ගන්න ක්‍රමයක් එන්න නම් අපි මේ සම්පූර්ණ අපි හිතන විදිය වෙනස් කරන්න ඕන. එකක් මේ රටේ ඉපදෙන හැම පුරවැසියෙකුටම මේ සමාජය තුළ ජීවත් වීමේ අවශ්‍යතා ඉෂ්ට කරගන්න ක්‍රමවේදයකට මේ රට සකස් කරන්න බැරි නම් මොන විදිහටවත් මේක ඉස්සරහට යන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා ගරු සභාපතිතුමනි අපි ලෝකයේ තියෙන අනිත් රටවල් වල තියෙන මූණදෙනු ආකාරය ඇමරිකාව කොහොමද මූණ දුන්නේ මේ ප්‍රශ්නෙට? ආර්ථිකයේ වැටෙනකොට ඇමරිකාවේ බැංකු එක්කහුව කරා, ඇමරිකාවේ විවිධ වෙනස්කම් කරා, වෙනස්කම් කළා අද ආර්ථිකයේ වර්ධනයක් ඇති කරගන්න පුළුවන් වෙලා අද අපිට පොදු බලපෑමක් කරනවා ඇමරිකාව. අපේ කොටස් වලින්ද කොලේ ආයෝජනය කරපු අය අද ලෝකේ අපේ විතරක් නෙමෙයි ආසියානු කොටස් වලින්ද කොලේ ආයෝජනය කරපු අය ඇමරිකාවේ බැංකුවල ඇමරිකාවේ ගිහිලා කොටස් වලින්ද කොලේ ආයෝජනය කරන්න පටන් අරන් තියෙනවා. මේවා තමයි අපි බලන්න ඕන ප්‍රශ්න. අද මේ ලෝක ගෝලය තුල අපිට තනියෙන් ජීවත් වෙන්න බැරි තත්යක් ඇවිල්ලා තියෙනවා. ඒ නිසා අපිට අපේ තීන්දුව අපිට ගන්න බෑ තනියෙන්. අපි අනිත් රටවල් එක්ක සම්බන්ධ වෙලා මේක තීන්දුව ගන්න ඕනේ. සමහර විට ඇමරිකාවේ මේ වෙච්ච වෙනස් වීම තුල තවත් බලපෑම අපිට එන්න පුළුවන්.
ගරු ඇමතුම කාලය අවසන්යි.
ඒ නිසා ගරු සභාපතිතුමනි මේ අයවැය ඉදිරිපත් කරන්න පුළුවන් හොඳම ක්‍රමයට ඉදිරිපත් කළා තියෙනවා. කෙනෙකුට කියන්න පුළුවන් මේකේ මේවා දෙන්න පුළුවන් මේවා දෙන්න පුළුවන්. ඔය මොනවද දෙන්න කතා කරත් රටේ මූල්‍ය තත්ත්වයට අනුව තමයි එක කරන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා අපිට කැන්සර් හැදිච්ච ලෙඩෙකුට හොඳට ගල්ල්ලලා පාරක ඇවිදෙව්වට වැඩක් නැහැ. පිළිකාව හැදිච්ච රෝගියෙකුට හොඳට කන්න දුන්නට වැඩක් නැහැ. පිළිකාව හැදිච්ච රෝගියෙකුට හොඳට ඇඳුම් දුන්නට වැඩක් නැහැ. පිළිකාවටයි බේත් කරන්න ඕන. එහෙම නොකර රෝගියා ගොඩ ගන්න පුළුවන් කමක් නැහැ. අයවැය පරමාර්ථයත් ඒකයි. ගරු සභාපතිතුමනි ස්තුතියි.
ස්තුතියි. ගරු පවිත්‍ර වන්නේආරච්චි ඇමතිතුමිය, මන්ත්‍රීතුමිය, ගරු රංජිත් මැද්දුම් බණ්ඩාර ඇමතිතුමෝ,
මූලාසනුවරඩ මන්ත්‍රීතුමනි, මෙම රායවැය මේ රටේ අනාගතය වෙනුවෙන්, මේ රටේ සංවර්ධනය වෙනුවෙන්, අනාගත පරම්පරාව වෙනුවෙන් සකස් කරපු අයවැයක්. අපි දන්නවා මේ අයවැය 2020 ඉලක්ක කරගෙන දීර්ඝකාලීන සංවර්ධන වැඩපිළිවෙලකුත්, ඒ වගේම අද තියෙන කාලීන ප්‍රශ්නවලට ජීවන වියදමට අඩු ආදායමට කෙටි කාලන සහන දීලා නව ප්‍රතිපත්ති පහක් යටතේ වත්මන් රජය මේක ඉදිරිපත් කරලා තියෙනවා. අපේ ප්‍රධානම අරමුණු තමයි රැකියා දසලක්ෂය, දෙක ආදායම් වර්ධනය, ග්‍රාමීය ආර්ථික සංවර්ධනය, කලාපීය සංවර්ධනය, ඉඩම් අයිතිය තහවුරු කිරීම සහ ශක්තිමත් පුළුල් මධ්‍යම පන්තියක් ඇති කිරීම. අපි දන්නවාද මේ රටේ විප්ලවීය වෙනසක් ඕන කරන අවධියක අපි ඉන්නේ. මේ රට ගමන් කරන ගමන් මාර්ගය දිසානතිය ලෝකයේත් එක්ක ගමන් කරන්න ඕන වකවානුවකට අපි ඇවිල්ලා ඉන්නේ. අපි දන්නවා මේ රටේ මීට අවුරුදු 40කට ඉස්සෙල්ලා මේ රටේ ආර්ථිකයේ විප්ලවයක් කරා ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමාගේ රජය. අපිට තිබ්බ 30 අවුරුද්දක යුද්ධයත් මේ රටේ අපේ ප්‍රධාන පක්ෂ දෙකේ තිබ්බ ප්‍රතිපත්තිවල වෙනසත් නිසා අපේ රට ලෝකයට සාපේක්ෂව ආසියාවට සාපේක්ෂව අපිට ඉදිරියට යන්න බැරුණා. අපි නිදහස ලැබනකොට මුළු ආසියා කරේම අපිට ඉස්සරහින් හිටියේ ජපානය විතරයි. නමුත් අපේ ආර්ථික ප්‍රතිපත්තිය යම් යම් වකවානු වල වෙනස් කරපු නිසා අපේ රට අද පස්සට ගිහිල්ලා තියෙනවා. මෑත කාලිනවත් අපිට පිටිපස්සෙන් හිටපු වියට්නාමයේ බංගලාදේශ වගේ රටවල් කාර්මික වශයෙන් අපිට ඉදිරියට ගිහිල්ලා තියෙනවා. අපි එවැනි වකවානුවක තමයි මේ රටේ ප්‍රධාන පක්ෂ දෙක එක්කහුවුනේ. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමත් රනිල් වික්‍රමසිංහ අගමැතිතුමත් රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා මේ රටේ නෙවෙයි මේ ආසියා කරේම ඉන්න පළපුරුදු බුද්ධිමත් නායකයෙක් විදියට මේ රට අලුත් ගමනක් යන්න මෛත්‍රීපාල සිරිසේන මැතිතුමත් එක්ක එක්කහුණු. අද රජයේ දෙවැනි අයවැය අපි රවි කරුණානායක මුදල් ඇමතිතුමාට අපේ විශේෂ ගෞරවයේ ස්තුතිය පිරිනමනවා. මේ රටට හිතකර අනාගත පරම්පරාව වෙනුවෙන් සකස් කරපු අයවැයක් ඉදිරිපත් කිරීම ගැන. අපි දන්නවා කෘෂිකර්මය මේ රටේ කර්මාන්තය, මේ රටේ අධ්‍යාපනය, සෞඛ්‍ය, ආර්ථිකයේ මේ හැම ප්‍රදේශයකම සංවර්ධනයක් ශක්තියක් ඇති කරන්න මේ අය ඉදිරිපත් කළා තියෙනවා. අපි දන්නවා අපේ ගොවියා අද අපි ඇවිල්ලා ඉන්නේ මම නියෝජනය කරන්නේ ගොවියෝ ඉන්න ප්‍රදේශයක්. මේ රටේ ගොවියා මේ රටේ ජාතික ආදායමට මීට අවුරුදු 10කට 15කට ඉස්සෙල්ලා 120ක දායකත්වයක් තිබ්බා. අද මේ රටේ කෘෂිකර්මයෙන් තියෙන දායකත්වයේ 10%යි. ගොවියෝ ගන්න අඩු වෙලා නැහැ. දායකත්වයේ ආර්ථිකය අඩු වෙලා තියෙනවා. මේ රටේ සාමාන්‍ය පුජ්‍යලයේ පවුලක් මාසිකව 41,000ක ආදායමක් ලැබෙනකොට ගොවියා ලබන්නේ රුපියල් 25,000ක සාමාන්‍ය ආදායමක්. ගොවියා දුප්පත් වෙලා තියෙනවා. පහුගිය රාජපක්ෂ පාලනය යටතේ ගොවියා ගැන කෙසේ කතා කරත් ගොවියාද දුප්පත් තැනකට ඇදලා දාලා තියෙනවා. පොහොර සහනාධාරය ගැන කතා කරමු. හැබැයි පහුගිය ආණ්ඩුව කාලේ තවම මේ රට අල ටික, කුරක්කන් ටික, නිවිති කොළ ටික, තක්කාලි ටික පහුගිය කාලේ මේ රට ආනයනය කර අපිට පුළුවන්කම ලැබුණ අපේ ආණ්ඩුව ඇවිල්ලා මේ රටේ වීගොවිය ශක්තිමත් කරන්න. රුපියල් 22කට තිබ්බ වී ටික නාඩු අද රුපියල් 35ට ගන්න. රුපියල් 24 28 සම්බා රුපියල් 45ට 50ට ගන්නවා. අපි වී සඳහා සහතික මිලක් දුන්නා. අපි සහතික මිලක් දීලා නිකන් හිටියේ නෑ. වී ගන්න අපි 2014 අපේ ආණ්ඩුවේ ඉන්න ඉස්සෙල්ලා අරන් තියෙන මෙට්‍රික් ටොන් 233,000යි. අපි අරන් තියෙන ගොවියන්ගේ වී මෙට්‍රික් ටොන් 335,000. පහුගිය ආණ්ඩුව වී ගන්න වියදම් කරේ මිලියන 7,500යි. අපි බිලියන 16,000ක් වියදම් කරලා තියෙනවා. දෙගුණයකට වැඩිය වී ටික ගන්න වී වල සහතික මිල දෙන්න අපි මුදල් වියදම් කරලා තියෙනවා. අපේ ආණ්ඩුව ගොවියා ශක්තිමත් වෙනකට කියලා තියෙනවා. මගේ ප්‍රදේශයේ අනුරාධපුරේ බොහොම දුප්පත් ගොවීන් ඉන්නේ. රුපියල් 20ට 22ට විකුණපු බඩේනුගු රුපියල් 50ට අද විකුණන. ගොවියා ශක්තිමත් කරලා තියෙන්නේ එහෙමයි. ගොවියා ශක්තිමත් කරා විතරක් නෙමෙයි, අපි ගොවියට ඕන පොහොර සහන ආධාරය දෙන්න ඒ බිලියන 35ද එහෙම වියදම් කරමු. ගොවි උපකරණ කියන බදු මේකෙන් අද ඉවත් කරලා තියෙන. ඒ විතරක් නෙමෙයි, මගේ ප්‍රදේශයේ තමයි උග කර්මාන්ත ශාලා තියෙන්නේ. මම මුදල් ලැබෙතුමාට ස්තුතිවන්ත වෙනවා. උග්ගස් වලට ගෙන මුදල රුපියල් 5000ක් වෙනකන් ටොන් එක මුදල වැඩි කරලා තියෙනවා. උග්ගෝවිය ශක්තිමත් වේ. ඒක මේ රටේ සීනි නිෂ්පාදන අවශ්‍යතාවයෙන් තාම 10%ක් විතරයි සීනි නිෂ්පාදනය කරන්නේ. මොනරාගල දිස්ත්‍රික්කයේද ආර්ථික අපහසු දිස්ත්‍රික්කය. ඊතම යෝජනා කළා තියෙනවා මොනරාගල දිස්ත්‍රික්කයේ සීනි කර්මාශාලා කීපයක් ආරම්භ කරනවා. අපිට පුළුවන් ඒ රැකියා 7000 දෙන්නේ තුලින් පහුගිය අවුරුදු 20ෙම සීනි කර්මාන්තය ගැන කතා කරාට එක සජ්ජාතික පක්ෂ ආණ්ඩුවේ දා පැල්වත්තයි සෙවනගලයි හැදුවයින් පස්සේ එක සීනි කර්මාන්ශාලාවක් ආරම්භ කරන්න බැරි වුණා. අපි සුළු ආරි මාර්ග වෙනුවෙන් මෙව රායවැයෙන් වෙන් කළ තියෙන මිලියන 3000ක් පොඩි වැව් ප්‍රතිසංස්කරණය කරන්න පොඩි අලුතෙන් වැව් හදන්න වැව් 1500කට මිලියන 3000ක් වෙන් කළ තියෙන. ඒ වගේම උමාවේ කුඹකම් වේ ව්‍යාපාරේ මගේ දිස්ත්‍රික්කේ අක්කර 25000ක් අද මිලියන 15000කට වැඩි වෙන් කළ තියෙන. මේ වගේ අපේ ප්‍රදේශ සංවර්ධනය කරා විශාල මුදලක් මේ ආයවැයෙන් වෙන් කළ තියෙන. සමෘද්ධි සංසා සහනාධාර ගැන කතා කරනවා. තමුන්නාන්සලා සමෘද්ධිය දේශපාලන ව්‍යාපාරයකට යොදාගත්තා. දුප්පත්කම දඩමීමා කරගෙන ඡන්ද ගැනීමේ ව්‍යාපාරයක් කරගත්තත් අපි ඒ සමෘද්ධි ලාභියාව දුප්පත්කමේ නියමාකාරයෙන් උඩ ගන්න 2014 බිලියන 15ක් වෙච්ච සමෘද්ධි වලට වෙන් කර මුදල 2014 තුන් ගුණයකින් බිලියන 44ක් අපෙන් කරනවා. මම හිතන්නේ අපි ඉදිරියේදී මේක දේශපාලනයෙන් තොර ස්වාධීන ව්‍යාපාරයක් බවට පත් කරනවා. එදා සමෘද්ධිය නොලැබුණ එක්සත් ජාතික පාක්ෂිකයටත් සමෘද්ධිය ලබා දීමේ වැඩපිළිවෙලක් අපේ ආණ්ඩුවේ සකස් කරනවා. අපිට බලන්න වෙනවා මේ සමෘද්ධි ව්‍යාපාරයේ අලුත් වැඩපිළිවෙලක් අරද්දී අපි ගේන්න බලන්න. මේ ජනගහනයේ 7%ක් තාම US ඩොලර් 1.25ක් රුපියල් 200ට අඩුවෙන් ආදායම් ලබන අය ඉන්නේ. 120ක් US ඩොලර් 2කට අඩුවෙන් ලබන අය ඉන්නේ. රුපියල් 300කට අඩුවෙන් දවස් ආදායම්. දැන් අපිට කල්පනා කරන්න වෙනවා ඒ සමෘද්ධි ව්‍යාපාරය තුලින් දුප්පත්කම නැති කරාද? ඒ විතරක් නෙවෙයි ගොවියා ගැන ගමේ දුප්පත් මිනිහා ගැන අපි එහෙම කටයුතු කරද්දී රජයේ සේවකයා ගැන රජයේ සේවකයාට වැඩියම සලකපු ආණ්ඩුව අපේ ආණ්ඩුව. අපි රජයේ සේවකයා වෙනුවෙන් අද බිලියන 200ක් අපි වැඩිපුර වැය කරනවා රජයේ සේවකයාගේ වැටුප් වැඩිවීමට. රුපියල් 10000ක් වැටුප් වැඩි කරා. තමුන්නාන්සලා කාලේ 2009 රුපියල් 2500ක් දෙනවා කියලා ඒක වැඩි කරන්න අවුරුදු 5ක් ගියා. අපි 10000ක් වැඩි කරනවා ගම කවුරුත් විශ්වාස කරේ නැහැ. අපි බලයට ඇවිල්ලා මාස 3ක් යනකොට 10000කින් වැටුප් වැඩි කරා. මම රාජ්‍ය පරිපාලන ඇමතිවරයා විදියට අපි ඒ කටයුත්ත මෙහෙමද්දි 2006 ඉඳලා 16 වෙනකන් රජයේ සේවකයාගේ මූලික වැටුපට 7-5ක්වත් එක්කව වෙලා තිබ්බේ නැහැ. අපි වැඩි වෙච්ච 10000ත් අපි වැඩි කරපු. ඒට ඉස්සලා වැඩි කරපු 2500ක් මූලික වැටුපට අවම වැටුපට 12500ක් එක්කව වෙද්දි වැඩිම වැටුප 1:4 අනුපාතයට වැඩි වෙනවා. මේ රටේ අවම වැටුප ලැබෙන 11730ක් ලැබෙන රජයේ සේවකයාගේ 2020 අපේ ආණ්ඩුව කාලේ ඉවරනකොට අධියර පහකින් මූලික වැටුප 24230ක් වෙනවා. රුපියල් 40000ක් මූලික වැටුප ලැබෙන රජයේ සේවකයාගේ නිලධාරියාගේ 85000ක් වෙනවා වැටුප. රජයේ සේවකයා වෙනුවෙන් මෙහෙම වැඩ කරපු වෙන ආණ්ඩුවක් නැහැ. අපේ ආණ්ඩුව තමයි මේ රටේ සමස්ත රජයේ සේවකයා ශක්තිමත් කළේ. අද අපේ ගම්වල රජයේ සේවයේ දෙන්නෙක් ඉන්න පවුලක ගුරුවරේ ගුරුවරියක් ලිපිකරුවේ තව එක්කෙනෙක් වාහනයක් ගන්න පුළුවන් විදියට රජයේ සේවකයා පත් කළ ශක්තිමත් කළා තියෙනවා. විශ්වාස වැටු පිසමතාවය අපි අයින් කරා. අපි අඳුන්වලා දෙනවා දායක විශ්වාස වැටු ක්‍රමේ මෙවර ආයවෙන් බිලියන එකක් මිලියන 1000ක් වෙන් කළා තියෙනවා. දායක විශ්වාස වැටුපේ අරමුදල සඳහා මේකෙන් අපේ ආණ්ඩුවට කිසිම වාසියක් නැහැ. තව අවුරුදු 25කින් තමයි දායක විශ්‍රාම වැටුප ගෙවන්නේ. 2016 ජනවාරි පළවෙනිදායින් පස්සේ මැදන් රජයේ සේවකයාට අපි ලබන ජනවාරි මාසේ කියනවා ඒක සදා අවශ්‍ය පනත පාර්ලිමේන්තුවට කියනවා සකස් කරලා ඉවරයි. ඒ වගේම මෙවරායමෙන් අග්‍රහාර රක්ෂණ ක්‍රමය පහුගිය ආණ්ඩුව තියෙනකම් විශ්‍රාමික අග්‍රහාර ක්‍රමයේ තිබ්බේ නැහැ. පහුගිය ආයවැයෙන් අපි විශ්‍රාමික අවුරුදු 70ක් වෙනකම් අග්‍රහාර රක්ෂණ ක්‍රමයට එක්කව කරගත්තා. මෙවර ආයවැයෙන් ඊතාවකේ තව එහාට යමින් අවුරුදු 80ක් නෙවෙයි ජීවත් වෙලා ඉන්නකම් අග්‍රහාර රක්ෂණ ක්‍රමයට දායක වෙලා ඒකේ ප්‍රතිලාභ ගන්න විශ්‍රාමික රජයේ සේවකට අවස්ථාව දීලා තිබෙනවා. රජයේ සේවකයන් විශ්‍රාමිකයන් අපි විතර අපේ රජය විතර සලකපු රජයක් නැහැ. කෘෂිකාර්මාන්තයට දුප්පත් මිනිස්සයාට අඩු ආදායම් ලැබි සමෘද්ධිලාභියාට රජයේ සේවකයාට අපි එක විදියට සලකලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි මෙවර අයවැයෙන් ප්‍යාගම් වෙනුවෙන් පිරිවෙනක භික්ෂුවකට පිරිවෙන්ට ගෙව්වේ අවුරුද්දටම රුපියල් 675යි. ඒ අපේ ආගම ධර්මයේ වර්ධනය කරන්න පිරිවෙනක ඉගෙන ගන්න භික්ෂු ශිෂ්‍ය නමකට ගෙවි 675යි. අපේ ආයමේ මේ සැරේ අධ්‍යාපනය ලැබෙන හැම ස්වාමින් වහන්සේ ළමකටම මාසෙකට රුපියල් 2500ක් ගෙවන්න යෝජනා කරලා තියෙනවා. ඒ වගේම අද දහම් පාසල් සඳහා දුෂ්කර විහාර සඳහා මේ සියල්ල වෙනුවෙන් අපේ අයවැයෙන් මිලියන 1200ක් වෙන් කරලා තියෙනවා. කිසිම ආණ්ඩුවකින් මෙහෙම වෙන් කළා නැහැ. කිසිම ආණ්ඩුවකින් වෙන් කළා නැහැ. ඒ විතරක් නෙමෙයි අද මම හිතන්නේ අපි දන්නවා පහුගිය වකවානුවේ අයවැය සකස් කරේ සංවර්ධන කටයුතු කරේ දේශපාලන වාසි ගන්න මැතිවරණයේදී ඡන්ද ගන්න අයවැය යෝජනා දුන්නේ රැකියා දුන්නේ දේශපාලන වාසි ගන්න. අද අපි මේ අයවැය ඉදිරිපත් කරලා තියෙන්නේ දීර්ඝකාලීන සැලැස්මක් යටතේ මේ රටේ ජනතාවගේ 2025 වෙනකොට ආදායම දෙගුණයක් කරන්න ඩොලර් 4000යි අද ඒක පුජ්ජල ආදායම ඩොලර් 8000ක් කරන්න. අපි ඒක කරන්න තමුන්නාන්සලා බිලියන 200 ගාණක් වියදම් කළා මේ රටේ නොඑක් යෝජනා ක්‍රම පටන් ගත්තා. ඒවා ක්‍රියාත්මක වුණේ නැහැ. හම්බන්තොට වරාය ගුවන් තොටුපළ දැන් මේ ආදාය මාර්ග විපවන ස්ථාන විදිහට අපි සංවර්ධනය කරන්න කටයුතු කරනවා. අද හම්බන්තොටත් මොනරාගලත් එක්කව කරගෙන අගමැතිතුමා උදෙච්චිව්වා අක්කර 15000ක ප්‍රදේශයක කර්මාන්ත ශාලා තැන්න. අපිට තියෙන ලොකුම කර්මාන්ත කලාපයේ තමයි නිදහස් වෙළඳ කලාපයේ තමයි කටුනායක නිදහස් වෙළඳ කලාපයේ මේ ප්‍රදේශයේ පුරාම තියෙන අක්කර 400යි. හම්බන්තොට මොනරාගල ඇඹිලි පිටිය විතරක් එක්කහු කළා අක්කර 15000 කර්මාන්ත කලාපයක්. ඒවට ආයෝජන ගේන්න චීන රජේ වෙනත් රජවල් දැන් පොරොන්දු වෙලා ஈச்சி நதானாபதிவரையா மே சம்பந்த பிரகாஷாபத் கலக்கு மம சந்தோஷம் வேணவா மிகுல கே கானு அக்கர பாலுஸ்தா கர்மாந்த கலாபயக் ஹெதுவா மி இதான் தேனோலு சீனட் வாயென்னிபா கட்டுநாயக நிதாஸ் செனத கலாபய ஹெதுவா கேலா பிட்ட ரடாயக ஃபேக்டரி ஹெதுவா கேலா ஏவட ஏ இதான் தீலனே பிட்ட ரட்ட விகுணலத்னே அது மேவ ஹதன கொட விபக்ஷே அது ஏகாபத்தியே பொறு பில்லமாவனோ அது ஊவ பலாத்தாது மேரட்டே விப்ளவே கரு பலாத்து ஊவ பலாத்த தமாய் மே பலே வினாஸ்கரன்ன மூலிக வெடிமுறையே திப்பு மன் சந்தோஷம் அது ராஜே மே ஆயமே இதிரிபாத் கல்ல தீனவா ஊவ பலாத்தர கேன கர்மாந்தவள் ஊ பலாத்தே படங்கன்ன வியாபாரவள் பது சகன தென்ன நோயக்னே கிதாவு தென் மே ஆயமே இதிரிபாத் கல்ல தீனோ அப்ப ஏ சம்பந்த சந்தோஷம் வேணும் அது கொலம்பட்ட கம்பாட்ட சீமாத்தின கர்மாந்த் நவத்த கமட்ட கினியான கதா வேட கருணும் மடாத்தாக்கினி ரணசிங்க பிரேமதாஸ் மேத்துமா கமட நேத்து கர்மாசாலா இதா கமட கினிச்சா இந்த எங்கலும் கர்மாசாலா தேசிய கெது மகை கமே தீன கர்மாசாலா பன்சியா வேட கருணும் பாலுஸ்தாக காணி பெல்வத் விசிதா படிகான இன்னும் லக்ஷ ஹெத்தபா கமட்டேனும் படு டீக காண அனைத்து லக்ஷ சியா கிதர கமட்டேனும் ஏமாய் கமட முதல் சான்சார் நேக்கிறான் ஏமாய் கமதியுனு கரான் மகாண்டே அக்கர பாலுஸ்தாக கர்மாந்த எனக்கோட்ட ரக்ஷா கொச்சர பிரமாண பீவே முன ஆர்த்திக்கா கமே ஹெதெய்து முனராகலிங் ஹெமதாம சந்த கத்த விதராய் அதாபி ஏ சம்பந்தம் கடிவுத்துக்கர் பலன் அத்தியாபனே அபிதான்வா லோகே லோகே ரட்டக்கு கரான் புலுவாங்க ஹொந்த ஆயோஜனை தமாய் அத்தியாபனை இருக்கிற ஆயோஜனை வடா பிரதிபலதாயக ஆயோஜனை தமாய் அத்தியாபனை இருக்கிற ஆயோஜனை மடமதக எக்தா சமசியா சூனாமி மம் பாலுமே துறையின கோட்ட மம் அத்தியாபன அமாத்தியான் அதீக்ஷண மந்திரி இருக்கு தீர்த்தா அத்தியாபனை நெவெங்கல் அதிபர் துணை தசம ஹத்தராக் ஆயவேங் ஏக பகுகிய காலம் எனக்குட்ட எக்காயி தசம நமையிட்ட வேலதி கமே திமௌபியன் சித்த உனா கமே பாசல் கொண்டங்க இல்லாத திமௌபிய கவுகல்ல தமாய் கமே பாசல் கொண்டங்க இல்லாத தமிழ்நாசில காலி முனாதகரி எக்க கொடு நகி இல்ல கதல நமகாக அன்வாய்க்கு மேராட்ட இத்தியாச கிசிம அத்தியாபன அமைத்தவரை ரஜியாக்குவாத் அத்தியாபனே நம்காக நிதாஸ் அத்தியாபனை பியாவன் அத்தியாபனை எத்துவங்க நமகானுவா குட நகில்ல கதன எக்கட்ட ஐப்பெகட்ட அப்படி வகதுன நரக்கிய நானுமே ஐத்தியாக் ரஜே முதல் வயகல்ல தமங்கே நம்ம எத்தனை காக காட்டுவாத்தையும் ஐத்தியாக் அது அப்படி லகம பாசல் உந்தம பாசல் அடுத்து பாசல் ஹத்சியா ஜாதிக மட்டுமே பாசல் மட்டும் எடுக்கணும் மகை முன்னராகல திஷ்டிக்கு சமார பாசல் மே அவருது லட்ச ஹத்சியா அட்டசியாவில்லை சங்வர்தனை கரம் அது அப்படி விஸ்வ கம்மானுக்கு ஜீவத்தின் நவீன தாட்சண லோகிக ஜீவத்தின் ஏக்கட பியமங்கர் அண்ணன் நாங்க அப்படி அப்பே தருவான்றே அத்தியாபனே தின்னு அப்ப இவன் ஆண்டு பாரகான ஒரு அத்தியாபனை கதாகரன் வந்து குணவாதன மெத்துமான தீங்க கணக்காட்டுவினோம் பாசல் துன்சிய வசிக்கிறினே அப்படி தாட்ச நுகையாக கதா கண்ணுவா பாசல் ஹாரதாக விதுளியனே அப்படி மே அவரு துணை துளது மே பாசல் சியால விதுளிய சமீன் சனீபா ரக்ஷபா சுகம் கொடுன கிளி ஏவித அக்னிமி நவீன தாட்சணே தொடர்த்து தாட்சணே பரிகானக்கே தின் லபாக நோய்த்திரன்னு லபனா உருத்தேந்தலா உசாஸ் பெல சியல்லட் டெப் பரிகானக தினோ லக்ஷ பணஸ்தா நான் பகுகிய காலி ஹித்துவே வத்தேன் පහුගිය කාලේව කරේ සම්මන්ත්‍රණ ශාලා හැදුවා වෙන වෙන දේවල් කරේ අද අපි අධ්‍යාපනයේ දියුණු කළා අධ්‍යාපන විද්‍යාගාර පුස්තකාල වල 50000යි ජලය විදුලියට ලක්ෂ 50000යි ටැප් පරිගණක වලට ලක්ෂ 50000යි ඒ වගේම මේ විදියට අද අපි අධ්‍යාපනයට වෙන් කරන මුදල 2013 බිලියන 152යි ජාතික පාසල් වලටයි පළාත් සභාවලට ඔක්කොම එකව කරලා තිබ්බේ මේ අවුරුද්දේ බිලියන 302යි මේක තමයි වෙනස විප්ලවය කියන්නේ මේකට තමයි අර විමල් වීරවංශ මහත්තයා හොල්මන් වෙලා මේක හොඳ නෑ කියන්නේ අපිට ඕන කොළඹ රාජකීය විද්‍යාලයේ තියෙන මට්ටමම මොනරාගල දිස්ත්‍රික්කයේ කෙළවරේ පාසල ලබලා දෙන්න ඒකයි මේ අයවැයෙන් කියලා තියෙන්නේ ඒ විතරක් නෙමෙයි ක්‍රීඩා කෞශල්‍ය ආබාධ දෞර මේ සියල්ල වෙනුවෙන් අපි දකිනවා සමහර ළමයි එනවා කණ්ණාඩි දෙකක් ගන්න විදියක් නැහැ සමහර ළමයි එනවා අසනීපෙට බෙහෙත් ගන්න විදියක් නැහැ මේ 45 ලක්ෂයටම රක්ෂණයක් දෙනවා අපිට ඕන ශක්තිමත් සෞඛ්‍ය සම්පන්න දරුවන් පිරිසක් මේ අනාගතයට බිහි කරන්න विश्वविद्यालय अध्यापने विशाल तमुन्ना रुवानपुर अधिवेगी मार्ग मध्यम अधिवेगी मार्ग आरंभ कल्लाट औतुना मे दिखम अवसान कर दकुनु अधिवेगी मार्ग अवसान कर හටුනායක අධිවේගී මාර්ගයේ 1970 ගණන් වල පටන් ගත්තේ අවුරුදු 30ක් විතර ගියා අපි මේ දෙක අවුරුදු තුනකින් ඉවර කරනවා විතරක් නෙමෙයි අගමැතිතුමා අද පාර්ලිමේන්තුවේ ප්‍රකාශ කරා දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැල්ලවා යනවා බණ්ඩාරවලට නුවර එළියට ගෙන යන කටයුතු කරා මේ සියල්ලම අපේ රජයේ අවුරුදු 5 කාල සීමාව තුළද පියවර කරනවා කොළඹ වාහන තද බදේ වැඩි කොළඹ තියෙන අපි එලිවේටර් රෝඩ් එක ඉහළින් යන පාරක් පද්ධතියක් ඇති කරන එක මේ අවුරුද්දේ පටන් ගන්නවා මෙවැනි අයවැයකට දෙපා කියන්නේ ඒ විතරක් නෙමෙයි සෞඛ්‍යයට 2014 බිලියන 138යි 2017 බිලියන 218යි මේ අයවැය තමුන්නාස දෙපා කියන්නේ ඒ විතරක් නෙමෙයි අදාපි මේ රටේ හැම අංශයකම අපි ආර්ථිකයක් ඇති කරන්න හදන්න යනවා මේ රටේ කර්මාන්ත කලාප තමුන්නාන්සලා බිලියන ණය ගැන කතා කරනවා බිලියන 5000කට වැඩි ණය අරන් තියෙනවා පහුගිය අවුරුදු ගානේ 10යි අපි අහනවා ඒවා හරියට ආයෝජනය කරාද එහෙනම් මේ රටේ ආර්ථිකය මේට වැඩි ශක්තිමත් වෙනවා මේ රටේ එහෙනම් 120ක් ඩොලර් දෙකකට අඩු දෛනික ආදායමක් ලබන්නේ සමෘද්ධිලාභීන් ලක්ෂ 20ම තමයි මෙහෙම ඉන්නවා අපි අද අපේ රජය ශ්‍රී ලංකා නිදහස් පක්ෂෙත් එක්සත් ජාතික පක්ෂෙත් සියලු දෙනාගේම අදහස නම් මේ රටට සියලු දෙනාගේම සම්මුතියෙන් අයවැයක් ඉදිරිපත් කරනවා ඒක නිසා තමයි අද विपक्ष बेरु अभी अध्यापने सौख्य कृषिकर्मे कर्मांत मेरट दीवण कर विपक्ष मेकड़ उदाऊकरा मम सतोष मुणरागल दिशिके दिशिक मे वगे विशाल वशे दीवणुन अद गमट साल्यान कविलती अभी अमात्यांशे अटते सेवा पियस दाहकट अद मिलियन 1500 लक्ष पालोस दाहक में किंग गलती हम ग्राम सेवक वसमकम रजे सेवक इंगे රජයේ සේවය ජනතාවට ලබා ගැනීමට මධ්‍යස්ථානයක් අපි හදනවා. ග්‍රාම සේවා නිලධාරියාගේ සමෘද්ධි කෘෂිකර්ම උපාධාරී සංවර්ධන නිලධාරියාගේ සේවය අපි ලබන්න කටයුතු කරනවා. මේ අයවැය අද මේ රටේ සංවර්ධන අයවැය. මේක ඡන්ද ගන්න හදපු අයවැයක් නෙවෙයි, එක්කෙනෙක්ගේ චින්තනයට හදපු අයවැයක් නෙවෙයි, මේ රටේ සියලු ජනතාව වෙනුවෙන් හදපු අයවැයක් තමයි මේ අයවැය. මම හිතන්නේ අපි මුදල් ඇමතිතුමාට ස්තුතිවන්ත වෙන මෙවැනි සංවර්ධනාත්මක අයවැය. සියලු දෙනාගේම අදහස් ගොනු කරගත්ත, කැටි කරගත්ත අයවැයක් ඉදිරිපත් කරන්න කටයුතු කිරීමක අපිට පුළුවන් වෙයි. 2020 වෙනකොට මේකේ තියෙන ප්‍රතිඵල ප්‍රගතිය පෙන්වන්න අපි විපක්ෂයට කියන්නේ මේවට බොරුවට කෑ ගහන්න නැතුව රටේ ජනතාවගේ සුභසිද්ධිය වෙනුවෙන්, අනාගත පරම්පරාවේ සංවර්ධනය වෙනුවෙන් මේකට උදව් කරන්න කියලා ඉල්ලා සිටිමින් මනාවදින බොහොම ස්තුතියි.
ස්තුතියි. ගරු පරිත්‍යාගවන්නේ මන්ත්‍රීතුමනි, ඔබතුමීට විනාඩි 12ක් තිබෙනවා.
ගරු නියෝජ්‍ය කාරක සභාපතිතුමනි, මට මතක් වෙනවා වර්තමාන රජය මේ පාර්ලිමේන්තුවට ප්‍රථම මංගල අයවැය ඉදිරිපත් කරන වෙලාවේ ශිෂ්‍යෙන් ගරු අග්‍රාමාත්‍යතුමා මේ සභාව ඇමතපු ආකාරය. එතුමා කිව්වා මාහනින් සිනාසෙමි, මට තව මතක් වෙන අත් දෙක දෙපැත්තට විසි කරමි. එතුමා කිව්වා අපි මේ ඉදිරිපත් කරන්නේ සරදියල්ගේ අයවැයක් කියලා. එතුමා කිව්වා අපි ඉදිරිපත් කරන්නේ රොබින් හුඩ්ගේ අයවැයක් කියලා. අපි නැති මිනිස්සුන්ගෙන් අරගෙන, අපි තියෙන මිනිස්සුන්ගෙන් අරගෙන නැති මිනිස්සුන්ට දෙන අයවැයක් කියලා අපි ඉදිරිපත් කරන්නේ කියලා කිව්වා. හැබැයි අද අපි ප්‍රකාශ කරන්න ඕනි මේ ආණ්ඩුවේ බදු ප්‍රතිපත්තිය මගින් සරදියල්වත් රොබින් හුඩ්වත් මේ පාර්ලිමේන්තුවේ එල්ලලා තියෙනවයි කියන එක අපි මතක් කරගන්න. ඒ වගේම ඔහුගේ ජනාධිපතිවරණ වෙලාවේ ඔතුමන්ලා ආණ්ඩුවේ මැති ඇමතිතුමන්ලා අපේ ගම්වලට ඇවිල්ලා කිව්වා රාජපක්ෂල කරපු හොරකම් ඉදිරියට ගෙනල්ලා ඒවා ජනසතු කළා, ජනතාවට අතිමහත් සහන සපයනවයි කියලා කිව්වා. වරායෙන් ගුවන්තොටුපළෙන් අධිවේගී මාර්ග හදන්නේ රත්තරන් වලින් දැව්. බලාගාරවලින් හොරකම් කළා. අද නඩු දාලා තියෙන ඒවට අදේ කියපු බොරු, ගොබෙල්ස් පරද්දන්න ඒ කියපු බොරු අද ජනතාව, එදා ජනතාව විශ්වාස කළාට, ඒ ඡන්ද වෙලාවේ විශ්වාස කළාට අද ජනතාව විශ්වාස කරන්නේ නැහැ. අද ජනතාව මේ කාරණා දිහා දකින්නේ අද ඔබ කියනකොට විහිළු සපයන්නන් විදිහට. විශේෂයෙන්ම හැබැයි ඇත්තටම මොකද වුනේ? ලංකා ඉතිහාසයේ පළවෙනි වතාවට මුදල් අමාත්‍යාංශ යටතේ තිබිච්ච මහ බැංකුව අගමැතිතුමාගේ යටතට අරගෙන, එතුමාගේ හිතවතෙක් වෙච්ච සිංගප්පූරු ජාතික අර්ජුන මහත්මයා මහ බැංකුවේ අධිපති කළා, මේ පාර්ලිමේන්තුවේ කෝප් වාර්තාව ඉදිරිපත් කරපු ආකාරයටම මහදවල් ප්‍රකෝටි ගානක් මංකොල්ල කෑ. අපි අහන්නේ කුරුදුවත්තේ අපේ නැත්තං මේ ලංකාවේ ඉහළ සමාජයේ මහත්තුරු නෝනල හිතාගෙන ඉන්නවා ඉංග්‍රීසි ටිකක් අටේ තොලේ ගාගෙන, ටයි එකක් දාලා, කෝට් එකක් දාලා එහෙම කතා කරනකොට එයාය හොරකම් කරන්නේ නැහැ කියන. දැන් මිස්ටර් ක්ලීන් කියලා තමයි අපේ අගමැතිතුමාට එයාය කියන්නේ. හැබැයි ඉතින් එතුමා ක්ලීන් නැහැ කියන එක නම් අපි ඉස්සර ඉඳලම දැනගෙන හිටියා. එතුමා ඩර්ටි පොලිටිෂියන් කෙනෙක් කියලත් අපි දැනගෙන හිටියා. හැබැයි අපි කියන්නේ මේ ඒකාබද්ධ විපක්ෂයේ ඉන්න අයට මේ ඊනියා පරීක්ෂණ පටන් අරගෙන CID එක කියනවා, FBI එක කියනවා, නොයෙකුත් ආයතන දාලා මේ දාලා තියෙන චෝදනාවල ඔක්කොම එකතුවට වඩා වැඩි මහ බැංකු හොරකමේ මුදල. ඉතින් ඒ අයට පරීක්ෂණ පවත්වන්නේ කූඩුව දාලා නම්, අත්අඩංගුවට අරගෙන නම්, ඇයි අද අග්‍රාමාත්‍යතුමාලට බැරි පාර්ලිමේන්තුව පිළිගත්ත මේ වංචාවේ අයිතිකාරයව අත්අඩංගුවට අරගෙන අවශ්‍ය පරීක්ෂණ කටයුතු කරන්න? එයාගේ නිර්දෝෂී භාවය, දෝෂී භාවය, මේ දෙකම ජනතාව මේ කාරණා අනුව තීන්දු කරනවා. විශේෂයෙන්ම මේ ආණ්ඩුවේ ආර්ථික ප්‍රතිපත්ති අපේ ලංකාවට ඉතාම අතිශයින් හිතවත්ව හිටිය සාම්ප්‍රදායික ජාත්‍යන්තරය මේ රජය තහ කරගත්. අතේ සතේ නැති වංශේ කබල් ගාන ජාත්‍යන්තරය කිට්ටු කරගත්තා. නමුත් අපට ප්‍රධාන දෙන්න ඇති වෙනකොට, ආයෝජන දෙන්න ඇති වෙනකොට අතේ සතේ නැති වංශේ කබල් ගාන ජාත්‍යන්තරය අංශක 180ක් අනිත් පැත්තට හැරිලා චීනේ තරහ කරගෙන චීනෙට කෑ ගහපු අගමැතිතුමා පාත්‍රය අරගෙන චීන පැත්තෙන් යන්න ගියා. මේ අපි කසපු ආර්ථික ප්‍රතිපත්තියම නෙවෙයිද ආණ්ඩුව දැන් ආපහු අනුගමනය කරන්නේ? හැබැයි දැන් බලන්න, රනිල් වික්‍රමසිංහ මහත්තයා එනකොට විදේශ ආයෝජන දෝරේ ගලනවා කියලා. යහපාලනේ ආපුවම විදේශ ආයෝජන වැඩි වෙනවා කියලා. මොකද්ද වුනේ? 2014 ලංකාවට ඍජු විදේශ ආදායම් ඩොලර් මිලියන 1635ක් ලැබුණා 2014. හැබැයි 2015 වෙනකොට මේක ඩොලර් මිලියන 474කින් අඩු වෙලා 129කින් ආයෝජන අඩු වෙලා අපේ රටට පැමිණියේ ඩොලර් මිලියන 1161ක් පමණයි. මතක තියාගන්න, අපේ රජය ආර්ථික විදේශ ප්‍රතිපත්තිය තීන්දු කළේ ජිනීවා මත පදනම් වෙලා නෙවෙයි. ලෝකේ බොහෝ රටවල් විදේශ ප්‍රතිපත්තිය තීන්දු කරන්නේ දේශපාලන කාරණා මත නෙවෙයි, ආර්ථික කාරණා මත. අපි අපේ විදේශ ප්‍රතිපත්තියේ ශක්තිමත් ආර්ථික ප්‍රතිපත්තියක් එක සමපාත කළා. හැබැයි මේ ආණ්ඩුව එක තේරුම් ගත්තේ නැති නිසා අද මං කලින් කියපු ආකාරයට මේ රටේ ඍජු විදේශ ආයෝජන අඩු වෙලා, විදේශ ආදායම අඩු වෙලා රටේ ආර්ථිකයට විශාල වශයෙන් බලපෑමට පටන් ගත්තා. දැන් අද බලන්න, මේ ආණ්ඩුවේ මුදල් ඇමතුමාට ලෝක ආර්ථික බලවතා වෙච්ච චීන රජේ ලංකාවේ නියෝජිත අය තානාපතිතුමත් එක්ක යහපත් සබඳතාවයක් ගොඩනගා ගන්න බැරි වෙලා තියෙනවා. විශේෂයෙන් අකරණන්නේ වෙලා නොහැකියාමෙන් කටයුතු කරන මේ ආණ්ඩුවේ මම දකින එකම ආර්ථික උපාය මාර්ගය වෙන්නේ ජනතාව මත බදු පැටවීමයි, ගිනි පොලියට මහ බැංකු බැඳුම් කර ලබා ගැනීමයි කියන කාරණා දෙක මත පමණයි මේ ආණ්ඩුව තමන්ගේ ආර්ථික උපාය හදාගෙන තියෙන්නේ. දැන් බලන්න, 2014 ඉඳලා 2017 වෙනකම් බදු පටවල තියෙනවා බිලියන 777ක බදු ඇරන්තිය. වෙනත් විදියකට කියනවා නම් ජනතාවගේ වාර්ෂික බදු බර 2017 අවසන් වෙනකොට 2014 ඉඳලා 2014ට වඩා රුපියල් කෝටි 77,100කින් 2014ට වඩා රුපියල් කෝටි 77,100කින් බදු ජනතාවගෙන් අරගෙන තියෙනවා. මේක 2017 මේ ප්‍රමාණය, මේ අවුරුදු තුනේ ප්‍රමාණය 2016ට වඩා 2017 දී රුපියල් කෝටි 38,900ක බදු ජනතාවගෙන් එකතු කරන්න මේ ආණ්ඩුව තීන්දුව කරලා තියෙනවා. දැන් බලන්න මේ බැඳුම් කර මගඩියේ අධිපතිතුමා පියතුමා එතුමා කියනවා, මම දැක්කා පත්තරේ මේ අපි සල්ලි ඕනි නම් කොහෙන් හරි සල්ලි හොයනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආණ්ඩුව වලට පුළුවන් කමක් නැහැ කොහෙන් හරි සල්ලි හොයන්න. අපි ආණ්ඩු කළේ ජනතාවට සහන සපයමින්, ජනතාව සූරා කාලා අපි සල්ලි හෙව්වේ නැහැ. දැන් මම දැක්කා ආණ්ඩුවේ මුදල් අමාත්‍යාංශයෙන් දාපු ඇඩ්වර්ටයිස්මන්ට් එකක් සියලු බදු ධනවතුන්ට කියන. දැන් බලන්න සෞඛ්‍යයට වැඩ ගන්න. මේ මෙතන උඩ ඉන්නවා මාධ්‍යවේදී මහත්තුරු. ඒ මාධ්‍යවේදී මහත්තුරුන්ගෙන් මම අහනවා, ඔබේ පවුලේ කවුරුවත් චැනල් එකක් කරලා බෙහෙත් ගන්න ප්‍රයිවට් පුද්ගලික ඉස්පිරිතාලයකට ගිහිල්ලා නැද්ද? දැන් ආණ්ඩුවෙන් අවුරුදු 4-5 කල් යනකොට ක්‍රෙඩිට් කාඩ් කියලා ජාතියක් තියෙනවා, ඒවා දීලා හරි ගිනි පොලියට සල්ලි අරගෙන හරි මිනිස්සු පුද්ගලික ඉස්පිරිතාලයට යනවා, CT ස්කෑන් එක කරගන්න, MRI එක කරගන්න, චැනල් එකක් කරලා දරුවෙක් තමන්ගේ පවුලේ අය පෙන්වන්න. දැන් මේ හෙම්බිරිස්සාවටත් මවුන්ට් එලිසබෙත් සිංගප්පූරුවේ තියෙන රෝහලට බෙහෙත් ගේන්න යන මුදල් ඇමතුමාට මේක තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. හැබැයි අද මේවට වැඩබදු ගහන පෞද්ගලිකව මං අහන්නේ, මානුෂීය රජයකට පුළුවන් ද සෞඛ්‍යයට වැඩ ගන්න? දැන් බලන්න අපේ තරුණ පරපුරට මේ ආණ්ඩුව බලයට එනකොට කිව්වා ෆ්‍රී වයිෆයි දෙනවා කියලා. දැන් ඩිජිටල් ඇමතුමාගෙන් අපි අහනවා ඒ බැලුම් කොහෙද එල්ලලා තියෙන්නේ කියලා.
අර මන්ත්‍රීමේ තව විනාඩියක් තිබෙනවා.
යහපාලනය මොවාවෙන් අද දුරකථන පහසුකම් වලට 46% දක්වා මේ මාස දිගට බදු ගහලා තියෙනවා. ඊට පස්සේ අන්තර්ජාතික අන්තර්දාල පහසුකම් වලට 31% බදු ගහලා තියෙනවා. ඉන්ටර්නෙට් වලට ඊට පස්සේ 25% වැඩි කරලා තියෙනවා. ඉතින් මම මේ කියාගෙන යන්නේ දැන් බලන්න අමාත්‍යංශවල වියදම් විශාල වශයෙන් කප්පාදු කරලා 60% කප්පාදු කරලා තියෙනවා. අධ්‍යාපන අමාත්‍යංශය ලබන අවුරුද්දේ ජනාධිපතිතුමා නම් කරලා තියෙන සමාජ සුබසාධක අමාත්‍ය මේ සමාජ සුබසාධන සවිභාග ගැනීමේ වසර විදියට. හැබැයි සමාජ සුබසාධකිනේ සඳහා 60% මුදල් කප්පාදු කරලා තියෙනවා. අපේ ගුරු අපේ පක්ෂ ලේකම්තුමා දුමින්ද ඇමතුමාගේ අමාත්‍යංශය කෘෂිකර්මාන්තයේ 60% මුදල් අයින් කරලා අපේ පාර්ලිමේන්තුවේ ඉන්න හාමුදුරු නමක් නම් බොහොම සන්තෝසයි. හැබැයි මට මහ බැංකු වාර්තා අනුව 60% මේ වෙන්න පුළුවන් ගරු ඇමතුමනි. නමුත් ඔබතුමාගේ අමාත්‍යංශයට දිය යුතු කිසිම මේ මෙතන මුදල් වෙන් කරන්නේ පුද්ගලික කාරණාපද නම් මත. හරි, ඉවරයි. ස්වාමින් වහන්සේ නමකට අවශ්‍ය නම් ව්‍යාපෘතියක් කරන්න කෘෂිකර්ම අමාත්‍යංශ දුමන්ද ඇමතුමා යටතේ කරන්න පුළුවන්කම තියෙද්දී ඒක ජනාධිපති ලේකම් කාර්යාලයට පවර ගන්න. මගේ වෙලාව ගන්න බද මෙතුමා මගේ
ආගරු ඇමතුමා
වෙනිතුවක් දෙන්න.
දුමින්ද දිසානායක
මේ මුදල් අමාත්‍යංශයෙන් කාටවත් පුද්ගලිකව මුදල් දෙන්නේ නැහැ. ඔබතුමේ දන්නවා ජාතික ආහාර නිෂ්පාදන වැඩසටහන කෘෂිකර්ම අමාත්‍යංශයේ මෙහෙයවීම යටතේ ජනාධිපති ලේකම් කාර්යාලයේ අධීක්ෂණ යටතේ ක්‍රියාත්මක කරන ව්‍යාපෘතියක්. ඒතකොට අපි මම ඉතාමත් සතුටු වෙනවා කෘෂිකර්ම අමාත්‍යවරයා විදිහට අද මේ රටේ ජනතාවට කෘෂිකර්ම අමාත්‍යවරයාත් වැඩ කරනවා, රටේ රාජ්‍ය නායකයාගේ අධීක්ෂණයත් වැඩ කරනවා. ඒ වගේම තවත් විශාල පිරිසක් අද කෘෂිකර්ම ගැන ඉතාමත් උනන්දුවෙන් වැඩ කරනවා. ඒ සියලු දෙනාම ශක්තිමත් කරන්න අපට පුළුවන්කම ලැබිලා තියෙනවා.
පොමන්ස් දෙමතුමා අපි කියන්නේ ඔබ ඒ ව්‍යාපෘතිය ඔබතුමාගේ යටතේ කරන්න පුළුවන්. ඉතින් නෑ මම කියන්නේ ඔබතුමාගේ අමාත්‍යංශයෙන් කරන්න පුළුවන් දේ ඇයි එහෙම එහෙම මේ කිසිම ප්‍රශ්නයක් නැහැනේ ඔබතුමාගේ අමාත්‍යංශයේ කරන්න පුළුවන්නේ. ඉතින් මම මේ කියාගෙන ගිය නිසා මගේ කාල වේලාව අවසන් බව කියන නිසා මට 1 මිනිත්තුවක් මම ඉල්ලා ඉන්නවා. මගේ මිනිත්තු 15ක් තිබුණා. ඒක මිනිත්තු 12ට එක මිනිත්තුවයි විමල් විරංශ මන්තුමාට මම දුන්නේ. හැබැයි මම මිනිත්තුවෙන් ඉවර කරනවා. ඒ නිසා මම කියන්න ඕනි විශේෂයෙන් මේ රටේ ආර්ථිකය, දේශපාලන ස්ථාවරය, සමාජ ප්‍රගමනය අද විනාශය කරා ගමන් කරා. ඒ වගේම මේ ආණ්ඩුවේ කිසිම ඒකාබද්ධතාවයක්, මේ ආණ්ඩුවේ කිසිම සාමූහික භාවයක්, ඒ වගේම මේ ආණ්ඩුවේ කිසිම දර්ශනයක් ප්‍රතිපත්තියක් තියෙන විදිහට නෙවෙයි මේ අයවැය ඉදිරිපත් කළ තියෙන්නේ. කොහෙන් හොයන් හරි කාරණා ටිකක් අරගෙන ගියා මිසක් රට කොහාටද ගෙනියන්නේ කියන ගැන අපිට අවබෝධයක් නැහැ. ඒ නිසා මම ඉතාම ගෞරවයෙන් මතක් කරන්න ඕනි රට නිවැරදි දිශාවට ගෙනියන දේශප්‍රේමී රටේ ජනතාවට සහන සපයන ගෞරවනීය රාජ්‍යයක් ඉදිරියට ගෙනියන්න හදන්න ඒකාබද්ධ විපක්ෂයේ මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ නායකත්වයෙන් තබූ පියවර අපි ඉදිරියට ගෙනියන බව ගෞරවයෙන් මතක් කරමින් මම නිහඬ වෙනවා. බොහොම ස්තුතියි.